ශ්‍රද්ධාව සම්පන්න පින්වත්නි, අද මේ ඇයිද සුද්ධ ධම්ම සම්පාදන් සුද්ධ සංඛාර සම්පතින් සංඛාරා විභවිස සංකේ සත්‍යකා පරිදීනාති යන ගාථා වාක්‍යයෙන් සරල ධම්ම දේශනාව පිළිපැදීමට කියෙමටයි අදහස් කරන්නේ. එය සාවධානව අසන්න. එම ගාථාවේ සරල තේරුම මෙන්න මේකයි. සුද්ධ ධම්ම සමුප්පාදං හොදු සංස්කාර ධර්ම සමූහයක්මයි උපදින්නේ. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංකතින් මේ පවතින්නේ සුද්ධ සංස්කාර ධර්ම රාශියක්මයි. සංඛාරා විභේසන්ති නැති කියන්නේ සංස්කාර ධර්මයන්මයි. සත්‍යකා පරිදේවනා එහිලා කවරනම් පරිදේවනයක්ද, කවරනම් ශෝකයක්ද, දුකක්ද? මේකයි මේ ගාථාවේ කෙටි අදහස. මේ පින්වත් සෑම දෙනෙක්ම දන්නවා අද මේ ධම්ම දේශනාව පවත්වන ලබන්නේ දැනට සතියකට පමණ උඩදී අපාතයෙන් වෙන්නු පීඩා විජයමාන මෑණියන්ට සිම්පෙත් පැමිණීම සඳහා බව. මේ මෑණියන් අප හඳුනාගත්තේ 1993 දී මගේ භාවනා පන්තියට සහභාගී වූ මුල් අවස්ථාවලදී. 1990 දක්වා මේ මෑණියන් අප ආශ්‍රය කළා, මේ දක්වා මාශ්‍රය කළා. අපගේ ධම්ම දේශනාව ඇසුරෙන් භාවනා පන්තියට සහභාගී වුණා. නිතර නිතර ධම්මයේදී කටයුතු කළා. එය බොහෝ සෙයින්ම භාවනාවට උනන්දුවෙන් කටයුතු කළ තැනැත්තියක්. ධර්මානුකූල ජීවිතයක් ගත කළා. කොයිතරම් ධර්මානුකූල ජීවිතයක් ගත කළත් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වરૂපයේ ලෝකයට පෙන්වන්න කලින් එය අපාතයෙන් වෙනුණා දැන් සතියකට පමණදී. යන්තම් බෝතං සංසතම් පලෝක ධම්මං සංගතමා පරිද්දිතේති මේ සංඛානං විද්දති කියලා පාඨයක් තිබෙනවා. යම් දෙයක් හේතෙන් හටගත්තා නම් ඒ හේතෙන් හටගත්තා වූ ධර්මතාවයන් නැති නොවේ, විනාශ නොවේ, පවතී වායි කියන කතාව කවදාවත් සිදුවන්නේ නැති දෙයක් බවයි ඒක එහි අදහස. මෙවැනි ධර්ම දේශනාවක් අසන, ඒ වගේම මරණ විදිරකට සහභාගී වෙන පින්වත් අය විසින් සිහිපත් වූ සිහිපත් කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මාගේ මේ කයටත් මේ තත්ත්වයට පත්වන්නට සිදුවෙනවා. අයම්තිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවන් භාගී ඒ සම්මාන තීතෝ තේ මගේ මේකත් මේ තත්ත්වයට පත් වෙනවා, මේ තත්ත්වේ මා ඉක්මවවත් නැහැ කියලා එහෙම සිහිපත් කරන්න පුරුදු කරනවන්නට ඕන. එහෙම සිහිපත් කරනවා නම් මේ ලෝකයේ සියලුම දේවල් කෙරෙහි යම් කිසි ආකාරයෙන් සදබල බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීම අඩු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් මම නෑ මම ඉවසට මේ දේපොළ වලට දූ දරුවන් ලැබුම් කළා නම් ආසා කළා නම් බැඳී සිටියා නම් අද මොකක්ද සිදුවී තිබෙන්නේ සියල්ලම අතහැර දාලා ගොස්. ඒ සියල්ලම අතහැර දාලා යන්නට තිබෙනවා නම් මේවා කෙරෙහි ඇති ඇතිකරගෙන සිටියා නම් යම් බැඳීමක් සංඥාවක් ආශාවක් ඒකේ තරම් ඥානන්විත ක්‍රියාවක් කියලා මේ ඇයට හිතන්න පුළුවන්. ඒකේ කාන්ත වශයෙන්ම මාවට ක්‍රියාවක්. මේ ඇයට මරණයට පත්වන්න හේතු වශයෙන්ම සිදෙනවා. මරණයට පත්වන විට තමා අසුර කරන සෑම කෙනෙකුම අත්හරින්නට සිදුවෙනවා. සෑම දෙයක්ම අත්හරින්නට සිදුවෙනවා. වෙන විකල්පයක් නැහැ. තමාගේ ජීවිතයත් අත්හරින්නට සිදුවෙනවා. ඒකේ අත්හරින්නද තිබෙන ඒ සියලුම ධර්ම කෙරෙහි යම් කිසි අනවශ්‍ය ආකාර සදබල බැඳීමක් තියෙනවා නම් මේ ආකාරයෙන් සිහිපත් කිරීම තුළින් ඒ බැඳීම මෙයාට අඩු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. යම් මේකෙන් මරණ මොහොතේ තමා අසුර කරන අය කෙරෙහි ආදරයක් බැඳීමක් සංනාවක් ආශාවක් වෙන දෙයක් ඇති වුණා නම් එතන තමාසතු වස්තු කෙරෙහි යම් කිසි බැඳීමක් සංනාවක් ජනිත වුණා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ අවසාන වශයෙන් පහළ වූ චිත්ත අනුකූලව නැවත දැනග උපදින්න ශ්‍රා ප්‍රේත ලෝක වැනි දුකට ගාම විවන්නට මේ ඇට සිදෙනවා. එම නිසා මේ කර්ණ ගැන නිතර නිතර සිහිපත් කරලා සමානකම් මේ මරණේ කාන්ත වශයෙන්ම සිදුවන දෙයක් මරණය නියත වශයෙන්ම සිදෙනවා. මරණයදී මට මේ සියල්ල අතහැර දාලා යන්නට සිදුවනවා කියලා කල්පනා කරලා මේ සියල්ල අතහැර දාලා යන්නට පුරුදු පුහුණු කරගන්නට උත්සාහ ගන්නට ඕන. සත්‍ය වශයෙන්ම මරණයට පත්වන විට මේ ආකාරයෙන් කටයුතු කළ කෙනෙකුට පහසෙන්න සියලුම දේවල් අතහැර දාලා යන්නට සිදු පුළුවන්. එහෙම නැත්නම් මේ වාගේ දේ ඇලෙනවා, බැඳෙනවා, සංඝාවෙන් යුතුව කටයුතු කරනවා, මේවා දාලා යන්නට බැරි තත්යකට පත් වෙනවා. එවැනි අය බොහෝ විට දුක තියලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දවසක් මේ පොත්පත්කට පස් ටිකක් අරගෙන පෙන්නලා බුදුරජාණන් වික්ෂන් වහන්සේලාගේ විමසුවා. මේ පස් ටික වැඩිද, එහෙම නැත්නම් මේ මහා කුට්ටියේ තියෙන පස් වැඩිද කියලා. වික්ෂන් වහන්සේලා ප්‍රකාශ කළා මේ උපමා දෙක සංසන්දනය කරන්නත් බැහැ ස්වාමීන් වහන්සේ.
මොකද කොළඹේ පස්සේ ඉන්නේ පොත්තන් තුන ගත්තු පස්තිකයි අතර කිසිම සම්බන්ධ කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක් නෙවෙයි තියෙන්නේ. මහපොළේ පුත්තේ කියන පස් ප්‍රමාණය අතර ඉස්සරයි. මෙන්න මේ වගේම මහණෙනි මේ මනස ලෝකයෙන් මරුණාට පස්සෙ යම් කිසි කෙනෙක් සුගතියක උපදිනවා නම් සුගතියක උපදින්නේ මෙන්න මේ නියපොත්ත අතරද නියපොත් වලටත් පස්තික වෙන ඉත අසුරදෙන සම්මයි. මේ මහා පොළවේ පුත්තේ කියන පස්සාන අතිවිශාල ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙන් මේ ගියාට පස්සේ දුකට ගාමී වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. මේක මේ අපව බය ගන්නන්න දෙකේ කතාවක් නෙවෙයි. අතිශයෝක්තියෙන් කියපු කතාවක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ නිසා මේ බහාණ කිරණම ගැන මේ බහාණ සත්‍ය ගැන අවධානයක් යොමු කරලා ජීවිතයේ අනිත්‍යෝ දහම් මරණය නියතෝ ධර්මයක් කියලා සිහිපත් කරලා මේ සියලුම දේවල් කෙරෙහි කියන බැඳීම් අඩු කරගන්නට උත්සාහ කරනවා නම් ඒක සුගතිගාමී වීමට දෙවියන්ම උපකාර වන ධර්මයක්. මේ අනවශ්‍ය ආකාර බැඳීම් අඩු කර ගැනීමට උපකාර කරගත හැකි ධර්ම කතාවක් මම ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටීමේදී සරියුත් මොගලන් මහරහතන් වහන්සේ රැඳෙන මාර්ගමහා නායකයන් දෙදෙනා පිරිනම් පාවදා. සරියුත් මහරහතන් වහන්සේ පෙන්වම් පෑවට පසු උන්වහන්සේගේ ඒ ආදාහනය සිදු කරලා ඊට පසු එම දහස් ඉතුරු දහස් කොටස් රැගෙන තුන්ද කියලා හාමුදුර කෙනෙක් ආනන්ද හාමුදුර සමග බුදුහාමුදුර හමුවට ගොස් මේ දහතුන් උන්වහන්සේගේ අතට පිරිනමනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ දහස් කොටස් අරගෙන භික්ෂු පිරිස හමුවට ගියා. එදා විශාල භික්ෂු පිරිසක් හැස්සී සිටියා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිස දෙස බලලා සිංහතෝ විකහායති මේ මහා විශාල භික්ෂු පිරිසක් හිටියත් මට මේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා නැති මේ මෙම සාහලාව පාළු දෙකක් වශයෙන් දැනෙන්නේ කියලා ප්‍රකාශ කළා. එතෙන් ප්‍රකාශ කළා ඒවක් මහණෙනි මගේ හිතේ කිසිම සැලීමක් චලිතයක් කිසිවක් නැහැ. මේක ආශ්චර්ය වූ අද්භූත වූ ධර්මයක් කියලා එහෙම ප්‍රකාශ කොට වදාරලා අර දහතුන් වහන්සේලා අතට අරගෙන වික්ෂුන් වහන්සේලාට ඒ දහතුන් වහන්සේලා පෙන්වමින් මේ ආකාරයෙන් ප්‍රකාශ කළා. පස්සට පිටියේ මහා පඤ්ඤාස බද්ධාතියෝ පස්සට පිටියේ බුදු පඤ්ඤාස බද්ධාතියෝ පස්සට පිටියේ නිබ්බේධික පඤ්ඤාස හාතු පඤ්ඤාස ධවණ පස්සංස තික්ඛ පඤ්ඤාස ධාතියෝ සාරිපුත්‍රෝ පිටියේ ධාතුසෝ පඤ්ඤාති මහණෙනි බලන්න මහා ප්‍රඥ වූ සරියුත්ථම් ද්‍රෝණේ තප්පේ ධාතුසෝ පඤ්ඤාති ධාතු කොටසක් වශයෙන් මේ දැක්කන්නේ පොතපඤ්ඤාස පුට්ටුලෝ ප්‍රඥාවක් ඇදී සරවත්ථාන්තරව දැන් දිස්කන්නේ මෙලෙසින දහතු කොට දහක් වශයෙන් ආසපඤ්ඤාස ජවන පස්සංස තික්ක පඤ්ඤාස නිබ්බේධික පඤ්ඤාස ආසපඤ්ඤාවකින් සම්මන්නාගතෝ ජවන පඤ්ඤාවකින් සම්මන්නාගතෝ නිබ්බේධික පඤ්ඤාවකින් සම්මන්නාගතෝ තීක්ෂණ තික්ක පඤ්ඤාවකින් සම්මන්නාගතෝ සරියුත්තරණන් වහන්සේගේ සත්‍යය බලන්න දහසස්සෝව පඤ්ඤායසේ දහතු කොටක් වශයෙන් දැන් දිස්කන්නේ මේ සත්‍යය තමයි දැනට සතියකට පමණ පෙරදී අපාතයෙන් එන වූ හේමෙන් යනක දැන සිදුවන්නේ සිදුවී තිබෙන්නේ මේ කියන කතාව මෙහි භවනා කරන්නට කැමති අය සිටිනවා නම් නැත්නම් භවනා කරන අය සිටිනවා නම් හොඳින් කරලා බලන්න ඊට විහිං විශාල අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙයි. මේ අපේ ශරීරයේ සැදලා තියෙන්නේ මූලික ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන හතරක්. පඨවි ධාතුව කියන්නේ පස්කතිය, පස්කන ස්වરૂපේ. ආපෝ ධාතුව කියන්නේ වතුර ගැටි තේජෝ ධාතුව කියන්නේ රස්න සීතල ස්වરૂපේ. වායු ධාතුව කියන්නේ තෙම් දන ස්වરૂපේ. ඕනෑම දෙයක මේ කොටස් හතරම තියෙනවා. උදාහරණයක් වශයෙන් අපගේ ඇඟේ තියෙන මස් කැල්ලක් ගත්තොත් එහි තියෙන වතුර කොටසක් ඒක තමයි එහි තියෙන ආපෝ ගැටිය. එහි තියෙන රස්නයක් හා සීතලක් ඒක තමයි එහි තියෙන තේජෝ ගැටිය. ඒක පින්බුන ස්වરૂපයක් තියෙනවා. මේ බේනම මාස් වර්ගයේ හැකිනිස ස්වરૂපයක් නෙවෙයි පින්බුන ස්වરૂපේ තමයි මේ තියෙන වායු ධාතුව. මේ මාස් වල තියෙන වතුර ගතිය ආදී වේහලා අයින් කළා නම් එහෙම සම්පූර්ණයෙන් පිටිභාවයට පත් කරන්න පුළුවන් පස් භාවයට පත් කරන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන පඨවි ධාතුව. මේ කොටස් හතෙන් තමයි අපගේ ශරීරයේ නිර්මිත වෙලා තිබෙන්නේ. අපි ඉස්සෙල්ලම මනුෂ්‍ය දෙයක් ගන්න විට අම්මාගේ තාත්තාගේ එක්වීම නිසා ඒ ධාතු කොටස් වල එන්නගෙනයි අපගේ ප්‍රතිසන්ද විඥානය ඉස්සලම මවකගේ ජනිත වෙන්නේ. ඒ ප්‍රතිසන්ද විඥානයේ මවකසේ එල්බුනේ ඒ ආකාරයෙන් මව සහ පියාගේ සහයෝගයෙන් සම්බන්ධතාවය නිසා පහ වූ ධාතු කොටස් පාතියේ. ඒ ධාතු කොටස් වල තිබුණේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව වෙන දෙයක් නෙවෙයි. ඒවා සමංගිද. හොඳට කල්පනා කරන්න. අම්මගේ කොටස්, තාත්තගේ කොටස් සමංගේ වනේ. අපේ මේ ශරීරය පටන් ගන්නකොටම අනුන්ගේ දෙයකින් මේක පටන් ගත්තේ බීජය අනුන්ගේ. ඊට පස්සේ මේ ශරීරයේ මම ගන්න ආහාර නිසා වැඩෙන්නට පටන් ගන්නවා. මේ මම ගන්න ආහාර වල තියෙන මොකද්ද? ඒකෙත් තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායු ධාතු. මේ මම ශරීරයට ලැබීම නිසා මේ කුඩා කලන රූපේ වැඩි ගොස් මාස 9ක් 10ක් පමණ කාලයක් නෞකස තුළ තියෙනවා. ඊට පස්සේ දිය වෙනවා. දිය වුණාට පස්සේ තින් මමගේ නිලදෙනවා. ඊට පස්සේ ආහාර පාන ආදී ලැබෙනවා. මේ දැන් තිබෙන මේ ශරීරයේ මේ තත්ත්වයට පත් වෙන එදා සිට අද දක්වා මේ ශරීරයට ආහාර පාන ආදී අසුන් කළ නිසා මේ ආහාර පාන ආදී තියෙන්නේ මොකද්ද? අනිත් කෙසේක් නැමේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන කොටස් අතර. එහෙමනම් මෙන්න ශරීරයේ අයිතිකාරය කවුද කියලා දැන් ඕනින් කල්පනා කරලා බලන්න. පටන් ගත්තෙම අනුන්ගේ ධාතු කොටස් දෙකකින්. පඨවි, ආපෝ, තේජෝ, වායු කියන මූල ධාතු කොටස් අතර සම්බන්ධ වූ මමගේ සහයාගේ ධාතු කොටස් දෙකෙන්. ඊට පස්සේ මම ගන්න ආහාර වල තියෙන්නේ බාහිර වශයෙන් ඇතුළු පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතර. ඉපදුනාට පස්සෙ ශරීරයේ ගැටු කරන්නේ බාහිර වශයෙන් පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර. එහෙමනම් මේ ශරීරයේ අයිතිකාරය අපි කෙතෙක් මම කියලා හිතුවත් මගේ කියලා හිතුවත් සමාගයේ නෙවෙයි බාහිර පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරයි. මෙන්න මේ පද බාහිර වශයෙන් මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් අරගෙන බාහිරෙන් දක්ව පඨවි ආපෝ තේජෝ වායු ධාතු වෙන මේ ශරීරයේ නිර්මිත වී ඇති නිසා මරණයේදී මේ බාහිර පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරට මේ ශරීරයේ පරිවර්තනය කරලා දෙන්නට සිදුය. හරියට ණයගත් මිනිහෙකුගේ ණයක් සෙල්ලන්නාස්සේ බාහිර පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතර කියන මේ මේ අයිතිකාරය මමයි අපි ඒක නිසා මෙච්ච අපිට බාර දෙන්නට කියන. දැන් කල්පනා කරන්න මේ මම දැන් බැලුවා. දැන් මේක දවස් කීපයක් යනකොට ඉති මෙනා නිදෙනවා හොල්ජක් ගන්නවා ඒවා කුපුරන. දැන් මේ ශරීරයේ ඇතුලේ තියෙන කුණක් වායු කොටස. අපි බැලුමක් කොම්බලක් දිලා ඒක පිපිරුවොත් එහෙනම් මොකක්ද වෙන්නේ කියලා බලන්න. කෙලින්ම බැලුම ඇතුලේ තියෙන වායු දහතු බාහිර වායු දහතට එකතු වෙනවා. මේ වගේ මේ ශරීරයේ කුපුරන විට මේ ශරීරයේ තුල තියෙනවා නම් යම් කිසි වායු දහතුවක් බාහිර වායු දහතුවට ඒ වායු දහතුව පරිවර්තනය වෙලා යනවා. ඒ යනකොට ඒ වායු දහතුව හා සම්බන්ධ වූ ප්‍රශ්නයක් පෝෂණය කරලා තියෙන තේජෝ දහතුවක් තියෙනවා. ඒකත් එක්කමයි යන්නේ. දැන් මේ ශරීරයේ තවත් කුණේ යනවා. ඕජස් කරන මේ ඕජස් ආදී කියන්නේ ආපෝ කොටස. මේ කුණේ තියෙන පොළොවට ඒ වතුර කොටස් උරවුරා යනවා. නැත්තම් සමහර වතුර කොටස් වාස්පී වෙලා යනවා. මේ පොළොවට උරාගත් වතුර කොටස නැවත වාස්ප වෙලා මලාකුල් බවට පත් වෙනවා. නැවත පණෙන් තිබුණු වතුර තත්ත්වයටම පත් වෙනවා. මේ වතුර කොටස යන්නේ ඒ හස්සමගම තේජෝ ධාතුවක සමය. ඒ කීතර ප්‍රශ්නයක් තියෙන එකක් තමයි. එතකොට මේ ශරීරයේ තුල තියෙන ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවට නැවත පරිවර්තනය කරලා දෙනවා. මේ ශරීරයේ තියෙන පඩේ පස්සන ගතිය දැන් අර මල් සම්නාර ආදී ඔක්කොම දිග දිග පස්සෙමි පස්සේ යනවා. ඔන්න ඉතුරු වෙන්නේ දැන් ඇටපට කොටස. මේ ඇටපට දුරස සමාහට හරියට දිස්සනවා නම් මේ පාදයේ සිට පුංචි ඇටකටු වල පටන් ඉහළ ඉස්සත් ඉස්සත් දක්වාම සියලුම ඇටකටු දිග දිග පස්සෙමි යනවා. අන්තිමේදී මේ සියලුම ඇටකටු ටික පොළොවට පස් වෙනවා. ඒ පස්සන්නේ පඨවි ධාතුව පඨවි ධාතුවට බාහිර වීම තුළින් ඒ පඨවි ධාතුව හා සමග ඊහා බැඳෙන තේජෝ ධාතුවක් පවතිනවා. මේ සත්‍යය හරියට සමාධිමත් ප්‍රඥා ප්‍රඥාවෙන් දෘෂ්ටිකින් දකින්නට පුළුවන් නම් විශාල සමාධිමත් සිතක් වෙනකොට ඇති කරගන්නට පුළුවන්. මේක සිහිපත් කිරීම තුළින් නිවැරදි ලබා ගත හැකි වන්නේ. මේක මේ විදිහට සිදුවෙන බව සිදුවෙනවායි කියලා සිතට අවබෝධය ලසිතට දැනීම තුළින් මේක සිදුවන්නේ. මෙන්න මේ විදිහට වායෝ ධාතුව පාගේ වායෝ ධාතුවට එකතු වෙනවා, ආපෝ ධාතුව එකතු වෙනවා, තේජෝ ධාතුව එකතු වෙනවා, පඨවි ධාතුව මේ ආකාරයෙන් එකතු වෙනවා කියලා සිහිපත් මම හරියටම දකින්න විට ශරීරයේ සියලු මැදකඩු දිර දිර මෙන්න මේ ආකාරයෙන් යනවායි කියලා ප්‍රත්‍යක්ෂයෙන් හදවතට පෙනී ගියොත් ඒ වගේම අවස්ථාන වශයෙන් ඉතුරු ශරීරයේ ඇටකට කොටසක් පොළොවටම පස්සේගේ ආකාරයෙන් හරියටම පෙනී ගියොත් එහිදී සමාගයේ රූප කොටස සම්පූර්ණයෙන් නොපෙනී හිත අහසේ පාවෙන්නාක් බව සත්‍යයකට පත් වෙනවා. සමාගයේ ශරීරයේ රූප කොටස පෙනෙන්නේ නැහැ. ඒ මේකට හේතුව මොකද මේ සමාගයේ ශරීරයේ හැදිලා තියෙන මූලික ධාතු හතරෙන් මේ මූල ධාතු හතර අපි වෙන් කර නිසා. ඒ වෙන් කළාට පස්සේ අර්ථකථනය විඥානම් වේවා විශ්ෂ්ඨති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළා තිබෙනවා. විඥානය විතරක් පවතින ආස්තේ පාවෙන්නා බන සත්‍යක්. මේක හැම කෙනාටම ඇති කර ගන්නට පුළුවන් කියලා මම කියන්නේ. වරද දෙකක් කිය කලාකාර දෙපමණින් කලපමණින් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් කියලා කියන්නේ නැහැ. සමහරවිට පැය කාලක් භාගයකට කාලයකට ප්‍රමාණවත් වෙනවා. නමුත් සමහරවිට මාස 3-4කට ප්‍රමාණවත් වෙන්නේ. ඒක නිසා කැමති කෙනෙක් කියනවා කරලා බලන්න කලාවට පසු මෙහි තියෙන සත්‍යය මේ රූපස්කන්ධයේ ගියම තත්ත්වය අවබෝධ වෙන තුනින් මේ ආකාරයෙන් 14 පහ භාගයක 14කට පරිවර්තනය වීම දැකීම තුනින් හිත ස්වභාවයකට පත් කර ගන්නට පුළුවන් සත්‍යය ලැබෙනවා. මේකද අපි කියනවා ඕලාරික වශයෙන් සිත ශූන්‍යතාවයකට පත් වුණා කියලා. මේ පංචස්කන්ධයේ මේ ශරීරයේ තියෙන එක්තරා යථාර්ථය. අපි මේ පංචස්කන්ධ ලෝකයේ පංචස්කන්ධය කියවා මේ හදනවා රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන කොටස් පහ. මේ කොටස් පහේ යථාර්ථයේ නියම තත්ත්වයේ යථාපරිදි අවබෝධ කරගත යුතුයි. ඒකට කියන්නේ යථා භෝතන ඥාන දර්ශනයේ දැත් ඇදෙන දැකීමේ නුවණ කියලා. එයි අපි මේක ඇති කරගත යුතු වන්නේ අනුකිටාවක් නිසා නෙවෙයි. සමප්පන මේ පංචස්කන්ධය යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් පමණයි කෙනෙකුට නිවනේ ස්ථාන දෙන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. පුනප්පනං ජායති මේ සීච පුනප්පනං සේවති කන් හරන්තේ මග්ගං සලද්ධා පුනම් භවය න පුනප්පනං ජායති භූරිපන්නෝ කියලා ගාථා කියනවා. පුනප්පනං ජායති නැවත නැවත උපදිනවා. පුනප්පනං නීතිච නැවත නැවත මැරෙනවා. පුනප්පනං සේවති කන් හරන්තේ නැවත නැවත මරණී යස වගන අවසවගන අවසවගන යනවා. මග්ගං සලද්ධා පුනම් භවය නැවත නැවත නූපදින මාර්ගය ලැබිලා මේ දෙකේ මාර්ගයේ අනුගමනය කරන්න නැතුව මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒක මහා මෝඩකමයි. මේ මාර්ගයේ ලැබිලා එසේ කටයුතු කරන බෝධිපඤ්ඤෝ මහා ප්‍රඥාවක් ඇති තැනැත්තා නැකුණක්ුණන් ජායති නැවත නැවත උපදින්නේ නැහැ කියන කයි ගාථා. මේ ආකාරයෙන් මේ සංසාරික නිමකර ගැනීමට නම් මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධයේ යථාර්ථය මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අසභයි ශූන්‍යයි. මේ ලෝකයේ සෑම සත්‍යයක්ම සිතානින් මේක මේ නිත්‍ය දෙයක් කියලා අනිත්‍ය දෙයක් වශයෙන් සිතන අය අඩුයි. මේක මහා සැප දෙයක් කියලා හිතාගෙන ඉන්න මේක දුකක් කියලා දක්න අය බොහෝම අඩුවෙන් විතර වශයෙන් දක්න ලැබෙන්නේ. මේක හැම දෙයක්ම මගේ ආත්මය මම කියලා සිතාන සිතේ ආත්ම වශයෙන් ග්‍රහණය කරන සිදෙන්නේ අනාත්ම වශයෙන් දක්න අය නිසාමත් මාල්පයි. එහෙම හිතුවත් ඒක සත්‍ය වශයෙන්ම අනාත්ම වශයෙන් සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන සිටින ඉතාමසළු පිළිසක් පමණයි. මේක මා අසුබ දෙයක් මේක සුබ දෙයක් ලස්සන දෙයක් වශයෙන් යල්දාගෙන ලෝක සත්‍යය කටයුතු කරන්නේ. මේක හිස්සු දෙයක්. නම් බොහෝ ලෝක සත්‍යය කටයුතු කරන්නේ මේක හිස්සු දෙයක් වශයෙන් සැලකගෙන නෙවෙයි. මේක සාරවත් දෙයක්, අගේවත් දෙයක් කියලා හිතාගෙනයි. මේ වැරදි මුලාවන් අයින් කර ගැනීමට නම් පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගන්න ඕන. කාල වේලාවට අනුව ඉතා කෙටියෙන් ඒක අත්හරලා මේ පිළිබඳ කර්ම කේතයක් පමණක් පේනට අපි ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ. මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය අපි කතා කරනවා නම් රූපේ ගන්නා රූපය අරගෙන හිතෙන අනිත්‍යතාවය බලනවා. මාර්මල දෙයක් කිව්වා මානම් මමගේ මෞපසික ඇතුළෙන්ම කල ඉස්ලාම රූපේ දෙයකට කියන්නේ කල රූපේ ඒක තත්ත්වෙම පවතින්නේ. ඒ තත්ත්වෙම පවතිනා හැම දවසම කල රූපේ කල රූපෙම. ඕක එන්ටෙන්ද වැඩිනවා කියන්නේ කොහොමද? එන්ටෙන්ද වෙනස් වෙනස් තත්ත්වවලට පත් වෙනවා. කුංච කාලයකට පත් වෙනවා. කිනිදර්මක රූපයක් තිබුණා. ඒ රූපය වුණ පහ වෙනකොට තිබුණා. අවුරුදු 5 රූපය අවුරුදු 10 කියන තත්ත්වයට පත් වෙනකොට ඊළඟ කුංච කාලෙ තිබ්බ රූපය අවුරුදු 10 රූපය සංසන්දනය කර සමකරන්නපත් වෙනවා. අවුරුදු 15 18 20 වැනි තරුණ වියට පත් වෙනකොට පොන්ටි කාලේ රූපේ ඉඳ තිබෙන කල්පනා කරලා බලන්න. අවුරුදු 35 40 50 ආදී වශයෙන් වැඩි වියට පමන වෙනවා. ඊට පස්සේ ජරාවට පත් වෙන අවුරුදු 70 80 ආදී වශයෙන් ඊට පස්සේ මේක මරණයට පත් වෙන මරණයට පස්සේ අර කලින් කේවාසේ ඉදිමෙල නිල් ලක්ෂණ වල ඕජස් කරලා පස්සේ ලක්ෂණේ පස්සරටම පරිවර්තනය වෙනවා. මේ ආකාරයෙන් මේ ශරීරය අනිත්‍ය කරනවා. මේක තේරුම් ගන්න මඩක් පාස්. මේක සාමාන්‍ය මරණයකට මරණයක් වුණාට පස්සේ අනිත්‍යවට සංඛාරා මේ සංස්කාර වේකාන්තේ මනිතේ කියලා එහෙම බෝඩ් ගන්න. එහෙම බෝඩ් ගැසීමෙන් පමණ මේ අනිත්‍යතාවය තේරුම් ගන්නට බෑ. මේදී ඒ යම් කිසි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අනිත්‍යයි කියන්නේ යම් කිසි පණම්පරාවක පැවැත්මක සංකතියක අනිත්‍යතාවය. නමුත් මොහොතක් මොහොතක් පාසා මේ ශරීරයේ රූප කොටස් බිඳ බිඳ යනවා. අන්න ඒ මොහොතක් මොහොතක් පාසා දිවිවිදී යන අනිත්‍ය ගැන ස්වરૂපය දැකීම තමයි අපට ඉවහල් වන්නේ මනස ලබා ගැනීම සඳහා. නැත්නම් කෙනෙක් මනුලට පස්සේ අනිත්‍යයි කියනවා නම් ඒ අනිත්‍ය දර්ශනය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ සසර දුකින් මිදීම සඳහා. එම නිසා මේ මොහොතින් මොහොත වෙනස් වී යන ආකාරය දැකීමට පුළුවන්. ඒකට සමාධිමත් එකක් ඕන ප්‍රඥාවක් ඕන. ඒකටයි විදර්ශනා භාවනාව කෙනෙක් ප්‍රගුණ කරන ලබන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් ගන්න අපි හිතමු අවුරුදු 3-4ක පුංචි ළමයෙක් ඉන්න අවුරුදු 15-18ක තත්ත්වයටපත් වුණා. මේ ළමයා එක පාටම මේ තත්ත්වයටපත් වුණා. අහසින් පඩාගෙන වැටෙනවා. නැත්නම් ඕපපාතික නිමෙත උනා වගේ වෙනවද? නැහැ. හැම වෙලාවෙම වෙනස් වෙමින් ගාමින් තමයි ඒ තත්ත්වයට දීර්ඝ පරිණාමයටපත් වෙන්නේ. මේ ආකාරයෙන් රූපස්කන්ධය නිරන්තරයෙන් අනිත්‍ය ධන ඒකේ අනිත්‍ය ධන නිසාම ඒවා වෙනස් වෙනස් තත්ත්වවලට විපරිණාම තත්ත්වවලටපත් වෙනවා. මේ තත්ත්වයේ කාටත් පොදේ සමානකත් පොදේ සමාගයේ මවට පියාට සවිසුසියා වෙනට නැහැ දැන් මෙතන ඉතිරියන සියලුම සත්‍යන්ද ඒ වගේම ලෝකයේ තියෙන සියලුම අජීව වස්තුන්ට පොදව ධම්මතාගම් මේ රූපස්කන්ධයේ යතන තත්ත්වයේ ඒකයි මොහොතින් මොහොත වෙනස් වී යනවා. මේ රූපස්කන්ධය ඇතිවීමේ හේතු තේනවා හේතුන් නිසා ඇතිවෙනවා හේතුන් නැතිවෙනකොට නැති වෙනවා එපමණයි. වේදනා ස්කන්ධය ගත්තොත් එහෙම වේදනාව කියන්නේ සැප දුක් නැඳා වේදනා කියන සියලුම වේදනාවන් කියන පොදු වචනයක්. අපි මේ ජීවිතේ කොයිතරම් වේදනාවන් වින්දද කියලා කල්පනා කරන. අද ඒවා එකක්වත් තියෙනවා. ඊයේ අපි දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් වින්දනම් ඒක අපට තියෙනවා. ඊයේ නෙවෙයි දැන් කයකට උඩ තියෙන සැපක් හෝ දුක්ක් වේදනාවක් වින්දනම් ඒක දැන් තිබෙනවා. නැහැ. ඊයේ වේදනාව අපට අද නිදෙන්නට බෑ. ඒ වගේම හෙට තියෙන වේදනාව අපට අත්දකින්නට හැකියාවක් නැහැ. අපි වේදනාවක් අත්දකිනා නම් අත්දකින්නේ මේ මොහොතේ වර්තමාන ස්වභාවයේ පවත්නා වූ වේදනාව පමණයි. මේ තනේ ඉක්ම යන විට තවස්සනයක් ඉදිරියේ අනාමිතී එනවා. එතකොට මේ වේදනාව අනිත්‍යද කියලා දැනගන්න බාටපත් වෙනවා. දැන් කල්පනා කරන්න උපන් දවසේ ඉඳලා අද දක්වා කොයිතරම්නම් වේදනාව ගොඩක් වින්නද මේ වේදනාවල් මේ වේදනා ස්කන්ධයන් කිසිවක් ඉදිරියලා තියනවාද? හරියට දීයේ ඇඳි ඉරක් වගේ ඇති වෙච්ච ගමන් නැතිලා යනවා මේ වේදනා ස්කන්ධයේ ස්වરૂපය එකයි අනිත්‍යයි. තමන්ගේ සිත ප්‍රපාදනව සංඥාවල් හඳුනා ගැනීම කල්පනා කළ බලන ඊළඟට හඳුනා ගන්න අපි රූප අසවල අසවල දේ අසවල පාට ආදී වශයෙන්. ශබ්ද හඳුනා ගන්න අසවල ශබ්ද ආදී අසවල ශබ්ද ආදී වශයෙන්. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා රස හඳුනා ගන්නවා කයට දැන ස්පර්ශ නොහි දේවල් හඳුනා ගන්නවා හිතට දැන නොහි ස්පර්ශ මොන හඳුනා ගන්නවා. මේවා හැම විලාසයක පවතින ධර්මද? මා දැන් මේ පැත්තේ බලලා මේ තියෙන උපාසික මාතාවන් දෙස බලුවාට පස්සේ ඒ අය මට හඳුනා ගන්නට පුළුවන් නම් නම්මසින් හෝ කමනාකාරයෙන් හරි ඒකම මේක අනිත් පැත්තට බලලා ඒ පැත්තේ තියෙන උපාසක මාතාවන් දෙස බලුවාට පස්සේ ඒ අය හඳුනාගත්තොත් එහෙම අර උපාසක මහතුන් හඳුනා ගන්නා විට කලින් හඳුනාගත් හඳුනා ගැනීම කිසිවක් නැහැ. ඒවා වහාගෙන ගිහිල්ලා අපේ ජීවිතේ පුරාම යම් තාක් දේවල් අපි හඳුනා ගත්තා නම් ඒ සියල්ලම වහ වහ ඇති නැති 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 කියලා පිළිගන්න කියන්නේ කියලා. ඒකයි ඒකේ ස්වરૂපේ. ඊළඟට අපේ සිටේදී සංස්කාර. සංස්කාර කියන්නේ සිටේ පහළ වෙන සිටේදී. රූප අරගෙන සිටේදී රූප සංකේතන පහළ වෙනවා. ශබ්ද අරගෙන සිටේදී පහළ වෙනවා. ශබ්ද සංකේතන. ගන්ධ සුවඳ අරගෙන සිටේදී පහළ වෙනවා. ගන්ධ සංකේතන. රස වන්න අරගෙන සිටේදී පහළ වෙනවා. රස සංකේතන. කයට දැනෙන පොට්ටබ්බයන් අරමුණ ප්‍රයෝජන සිටේදී පහළ වෙනවා. පොට්ටබ්බ සංකේතන. හිතට දැනෙන අරමුණු විවිධාකාර අරමුණු ආරම්භණය කරමින් විවිධ සිටිවිලි ඇති වෙනවා. ඒවට කියනවා ධම්ම සංකේතන කියලා. එතකොට චේතනාවන් සිටිවිලි වර්ග කොටස් 6කට බෙදන්නත් පුළුවන්. අපේ ජීවිත තුළ පහළ වෙන කුසල් වේවා අකුසල් වේවා අකුසල අකුසල දෙකටම ආත්ම වන අව්‍යාකට වශයෙන් හඳුන්වන ලබන ඒ සිටිවිලි ධම්ම රාශිය චිත්ත සංස්කාර ධම්මයන් වේවා මේ සියල්ලම මේ කියන කොටස් 6ට අන්තර්ගතයි. එයින් පිට සිටිවිල්ලක් නැහැ. එක රූපයක් පිළිබඳ සිටියේ නැත්නම් සද්දයක් පිළිබඳ සිටියේ නැත්නම් ගන්ධ සංගප්පයක් පිළිබඳ සිටියේ නැත්නම් රසයක් පිළිබඳ නැත්නම් පොට්ටබ්බයක් පිළිබඳ නැත්නම් ධම්මයක් පිළිබඳ සිටියේ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ පිළිබඳ මේ සද්ද රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු ආරම්මණය කරමින් තමයි සිටින්න පහළවන්නේ. සමාගයේ හෝ බාහිර ආරමුණු ආරම්මණය කරමින් පහළවනවා නම් යම් කතාවක් සිටෙදී මේ කියන කොටස් ඇයිදේ කියන සිද්ධාන්ත ගැටේන මේ කල්පනා කරන්න. දැන් මේ මේ බණ අහන්න පටන් ගන්නකොට පන්සල් සමාදන් වෙනකොට තිබුණ සිතිවිලි දැන් තිබුණාද කියලා. නමස්කාර පාඩේ කියනකොට තිබුණ සිතිවිලි බුද්ධාන සම්මන් නැත්නම් කියනකොට නෑ. සේරුණ සමාදන් වෙන විට තිබුණ සිතිවිලි පානාස්පාතාදීව දැන් සික්ඛාපද සමාදන් වෙන විට නෑ. මේ ධම්මයේ ශ්‍රවණය කරන්නට පටන් ගන්න අවස්ථාවේදී පහළ වෙන සිතිවිලි දැන් තියෙනවා. ඒ වගේම දැන් තියෙන මේ මොහොතක් පාස්සාම මේ සිතිවිලි වෙනස් වෙවි යනවා. මේ ජීවිතේ පුරාම කොයිතරම් සිතේ රාශියක් පහළ වුණාද ඒ සෑම සිතෙල්ලම මේ ආකාරයෙන් වෙනස් වී ගිය ආකාරය තමයි මේ සංස්කාරස්කන්ධයේ ස්වરૂපය මේවා අනිත්‍යයි වෙනස් වී නැති යනවා. ඊළඟට සමාගයේ සිත විඥානය ගත්තොත් මේ විඥානය කොටස් 6කට බෙදලා බුදුහමදුර දක්වලා තිනවා. සිත විඥාන කාය වේදිකබ්බා කියලා. චක් විඥාන සෝත විඥාන ගාන විඥාන දීවා විඥාන කාය විඥාන මනෝ විඥාන ඇහැට රූපයක් පෙනුනහම රූප දක්නා සිතක් පහළ වෙනවා. කනට ශබ්දයක් ඇහුනහම ශබ්දේ දක්නා අන්දරා ගන්නා සිතක් පහළ වෙනවා. ශබ්දේ අහන සිතක්. ගඳ සුවඳ දැනෙන සිතක්. දිවට දැනෙන රස දැනෙන සිතක්. කයට දැනෙන පොට්ටම්බයන් ස්පර්ශයෙන් දැනෙන හිත ඇති වෙන සිතක්. ඒ වගේම මනසට විවිධ දේවල් හමු වුණාට පස්සේ අරමුණු වුණාට පස්සේ ඒ දැනගන්නා සිතිනේ. මේ වන් තමයි පිළිවෙලින් දක්විඥාන ආදී වශයෙන් අපි ප්‍රකාශ කළේ. මේ විඥාන ස්කන්ධේ මහා ඇතිච්චකමන් පිළිපිලි යනවා. මේ අය මේ දැන් මගේ බණ අහනවා. මේ බණ අහනකොට මේ ශබ්දේ ගිහිල්ලා මේ ශබ්ද තරංග මේ අයගේ කම්බලේ තුළ කඹදිනවා. කම්බලේ කම්පණය වෙනවා. ඒ තුනෙන් එක ස්නායු පද්ධති ක්‍රියාත්මක වීම තුළින් තමයි ඇසීමක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ අසන ශබ්දයක් පාස්සම මේ අයගේ ඒ ශබ්දේ එන්නේ පහළ වෙන ශබ්දවල එන්නේ පහළ වෙන විඥානය එතන මෙතනම ගිනිගෙන යනවා. මම මේ ශබ්ද පිටකිරීම සම්පූර්ණ නතර කළොත් දැන් කල්පනා කරලා බලන්න තමා මේ ඉතින් සිටි මිලියට මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඔක්කොම එතනම බිඳී ගියා, එතනම නිරුද්ධ වී ගියා, නැති වී ගියා. මේක සමාය විඥාන ස්කන්ධයේ ස්වરૂපේ රූප දකින කොට තිබෙන සිටි විදී. ශබ්ද දකින විට නෑ, ශබ්ද දකින ආන විට ඇති වෙන සිටේට ගඳ සුවඳ දකින විට නෑ. මේ ආදී වශයෙන් ඇතුණු ඇතුණු විඥාන එතනම නැති නැති ගියා. මේක තමයි පංචස්කන්ධයේ අනිත්‍යතාවය කියන්නේ. ශනික වශයෙන් දෙන දෙවි යන ස්වરૂපේ මේ ඉසක දින සර්වවශයෙන් අපි ප්‍රකාශ කළේ. ඊළඟ කාරණාව මේ පංචස්කන්ධයේ මහා ලෝක සත්‍යය සිතන්නේ මේක මහා සත්‍යක්, මේක තබාගත යුතු දෙයක්, මේකට ඇලුම් කළ යුතු දෙයක්, කොයි ආකාරයෙන් හෝ නැහො මේක දැනසිය යුතු දෙයක් කියලා. මොකද හේතු මේ පංචස්කන්ධය තුළින් යම් කිසි සුළු ආස්වාදයක තෙන්දර හොස්සලා ලැබෙනවා. එහෙම බුදුහමඳුර ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇඳි ඉඳලා හිතනවා ලැබෙන ඒ ආස්වාදයේ නිසා තමයි මේ ලෝක සත්‍ය මේක සැපක් සැපක් වශයෙන් මුලාවකට පැටලෙන්නේ අල්ලගෙන තියෙනවා. ඒක නිසා මේ ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් තේරුම් ගන්න ඕන. දැන් මේ රූපස්කන්ධය ගත්තොත් එහෙනම් මෞකසට ඇතුල් වෙන මාසනාවක් නමයක් නැත්නම් ඒකත් එක කාලයක් හරි ඉන්නවා නම් ඒ ඉන්න කාලය තුළදී කොයිතරම් නම් දුකක් කියලා මෙයා ඇතුලේදී බින්දද කියලා මෙහෙයට දැන් මතකත් නැහැ අපිට මතකුත් නැහැ. මොකද ඒ නමුත් ඒතරම් විශාල දුකක් වින්දා මෞකසෙන් බින් වෙන නිසා තේ විශාල දුකක් වින්දා කොන්ති කාලයේ එහාට මෙහාට පෙරලෙන්නට බැරුව අනුන්ගේ උපකාරයෙන් ගැටෙන විශාල දුකක් වින්දා ඉගෙන ගැනීමට විශාල දුකක් වින්දා මේ රැකී රක්ෂා ව්‍යාපාර ආදී නිවිත කටයුතු කරන ජීවත් වීම සඳහා මේ හැම එකක්ම විශාල දුකක් අපි කනවා බනවා මේවා මොකද්ද මේවා අනිකෙස්සක් නෙවෙයි මේ දුක නැති කර ගැනීම සඳහා අපි ආහාර පාන දෙන්නේ ආහාර පාන නොගෙන හිටියොත් එහෙම විශාල දුකක් ඇති වෙනවා ඒ දුක නැති කර ගැනීම සඳහා මේ ආකාරයෙන් ආහාර පාන දෙන්නේ ආහාර පාන දැක්සත් දුකක් නොගත්සත් දුකක් හැකේ රක්ෂා කරන ඒවත් දුකක් ඒ ඊට අමතරව මැතිමඳුරෝදු වාදී බාහිර උපද්‍රව නිසා විශාල දුක් ඇති වෙනවා මනුෂ්‍ය නිසා විශාල දුක් ඇති වෙනවා සීත උෂ්ණ වෙන දේවල් නිසා විශාල දුක් ඇති වෙනවා මේ පමණක් නෙවෙයි මේ ශරීරයේ පවතින එකමයි දුක මේක පවතින සාක්කල් දිගටම ඉඳගෙන ඉඳක් බෑ විශාල දුකක් ඉඳගෙන ඉඳක් බෑ විශාල දුකක් දිගටම නිදාගෙන ඉන්නත් බෑ විශාල දුකක් ඔය නිදාගෙන ඉන්නකොට යහට මෙහාට පෙරලෙන්නේ එකමයි දිගට ඉන්නට බැරි නිසා විශාල දුකක් නිසා මේවා ඉරියව් මාරු කර කර ඉරියව් වෙනස් කර කර මේ දුක යට කරගෙන තමයි ලෝක සත්‍යය ජීවත් වෙන්නේ නමුත් මේ දුක එහෙමම පවතිනවා මේ ශරීරයේ මෙහෙම තියෙන කොට විශේෂිත පාදේ දක්වා විවිධ රෝග හටගන්න මේ ඇන්ටනට් නම් අපි නම් මහා නිරෝගියයි අපිට නම් රෝග පීඩා හැදෙන්නේ නැහැ අපි නිරෝගීව ජීවත් වෙනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ මෙහෙම නකුල පිට මහතාට කොහෙද කතාවක් කියලා තියෙනවා. රෝග හැදෙන ශරීරයක් තියාගෙන උඹලා නිරෝගී කියලා ප්‍රතිඥාවක් දෙනවා නම් කෙමණ්‍යත්‍ර බාල්‍ය මෝඩකමක් හැද ඒක වෙන මොකද්ද කියන්නේ. අපි අද නිරෝගී වෙන්නට පුළුවන් නමුත් ඒක උදේ වෙන විට අපට ඇඳෙන් නැගිටින්නට බැරි විදිහට අංශභාග වෙන තත්ත්වයට පත්වන්න පුළුවන් අපට කවර රෝගයක් තම ආර්ථාවක දීද හැදීද කියලා කියන්නට කාටවත් හැකිය කමන්නේ මේ ශරීරය කැඩෙන්නත් පුළුවන් බිඳෙන්නත් පුළුවන් විවිධ අනතුරු වලට ලක්වන්නත් පුළුවන් විවිධ ආකාර රෝග පීඩා වලට බඳුන් වන්නත් පුළුවන් මේ විවිධ රෝග පීඩා වලින් අතිශයින්ම දුක් ගැහැට ගැනීමට සිදෙනවා මේ විතරක් නෙවෙයි මේ ශරීරයෙන් තෙන් ගලාවෙන් ජරාවට පත් වෙනවා මේ ජරා දුක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැහැ සරණ ගිය යන්නට නම් කොහොමවත් ජරා දුක තේරෙන්නේ නැහැ මේ ජරා දුක කියන එක ජරාවට පත් වුණාට පස්සේමයි තේරෙන්නේ අතපය වාරු නැතුව අස්කන්නා තාන්දී ආදී උන්යන් මගේ ශක්තිය හිමිලා ඒ වගේම ප්‍රතිප්‍රයෝජන ගන්නට නැහැ කියලා ශරීරයේ දුර්වලයලා විවිධ ආකාර දුක් ගැහැට පීඩා විඳින අතන විඳන මෙතන දිහා මේ ආකාරයෙන් විවිධ ශාරීරික වලින් මතුවෙන විවිධ දුක් ගැහැට විඳින තමයි ඒ ශරීරයේ පවත්තාගෙන. සමහර විට එක්ක දිකටම මේ උත්පලව එහෙම පැය ගණන් දවස් ගණන් නැත්නම් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වන්නට වෙනවා. විවිධ ආකාර දුක් මෙයයි ශීතාවේ රෝහලකට ගියොත් කොයි තරම් රෝග පීඩා වලින් දුක් විඳින සත්වයෙක්ද කියලා කල්පනා කරන්න. මේ සියලුම දුක් තමන්ටත් දෙන්න පුළුවන් මේ ඕනෑම රෝගයක් තමන්ටත් දෙන්න පුළුවන් මේ රෝගවලට පඳුන්වන කෙනෙක් තමයි මේ රෝග පීඩාවල තියෙන දුක දන්නේ අන්න ඇයි ඒක තේරෙන්නේ නිකම්ම හරි කල්පනා කරලා බලන්න මේක මහා දුකක් කියලා ඒ විතරක් නෙවෙයි මේක මරණයටපත් වෙන මරණයට ඉතාල කලාතුරකින් තමයි කෙනෙකුට සුවසේ මරණයටපත් වන්න පුළුවන්කම තිබෙන්නේ බොහෝ දිනකට බොහෝ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මැරෙන්නේ ඒ මරණයටත් පස්සේම දුකක් දැනට දෙනවා මේ විතරක් නෙවෙයි මේ සංසාරයේ පුරා විඳිනද දුක මෙතකයි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙන මහණෙනි උඹලා මේ සංසාරයේ විඳිනද දුක් ප්‍රමාණය මෙතකයි කියලා හරියට දන්නවා නම් තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් උඹලා වෙන මොනවත් නකරන්නේ නැතුව හිත ගිනිගත්ත තේ උස ගිනිගත්තේ නිවන්නටවත් උත්සාහ කරන්නේ නැතුව මේ භයානක මේ දුක් සංසාරයෙන් ඉතර වෙන සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කිරීම සඳහා කටයුතු කරනවා කියන එක. මේ ලෝක සත්‍යෝද සත්‍යන්ද ඒක තේරෙන්නේ නැහැ මේක මහා සැපක් කියලා හිතාගෙන මේකෙන් ඇතිවන දුක ගැන තේරුමක් නැතුව තමාට අනාගතයේදී කොයිතරම් දුක් විඳින්නට සිදුවෙනවද කියලා දන්නේ නැතුව නැවත නැවත ඉදිරියේදී සංසාර දුක් අනුභව කරන්න සිදුවෙනවා කියන එක ගැන කිසිම හැඟීමක් නැතුව කටයුතු කරනවා ඒක නිසා කල්පනා කරන මේ සන්දේ පෞද්ගලිකමයි දුක පමත් සංදුක්ඛං අත්වත් සංසතං නොපවත්නා තේනන මේක තමයි ඉස්සතේ මේක කියන තාක්කල් දුකේ ගුණාවක් කෙලවරක් නැත්නේ කොයි සත්‍යයේ කොයි ආකාරයෙන් කෙනෙක් ඉතත් දුක එකතන පවතිනවා මහා විද්‍යාවෙක් වෙන්න පුළුවන් දුක් ගොඩක් අත ජබාගෙන ඉන්නේ නැත්නම් මහා ආන්දර කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් රහත් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් දුක් ගොඩක් අතේ හිටවයි කියන්නේ මේ පසේබුදු කෙනෙක් වෙන්නත් පුළුවන් සම්මා සම්බුදු කෙනෙක් වෙන්නත් පුළුවන් දුක් ගොඩක් සමීප කරගෙන ඉඳින්නේ මේ පංචස්කන්ධයේ තිබෙන තාක්කල් තියෙනවා මන්ට කෙදක් වයක පවතින ඒ තාක්කල් දුක එතන පවතින දුක්ඛ සත්‍ය එතන පවතින මේ ආකාරයෙන් මේ දුක තේරුම් ගන්න සංකීර්ණ පංචපාදානක් සඳහා දුක්ඛ දුක කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වෙන පොදු වෙන කිසිවක් නෙවෙයි මේ පංචස්කන්ධයේ තියෙන එකමයි දුක කියලා අවබෝධ කරගන්න ඊළඟ කතාව මේ පංචස්කන්ධයේ අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන අදහස. බොහෝ දෙනෙක් මේක ගැන හිතලා කල්පනා කරලා තිබුණත් අහලා තිබුණත් එහෙම කිව්වත් සමාගයේ සිතතුල මේ මම නෙවෙයි කියන හැඟීම නැහැ. බොහෝ දෙනෙක්ගේ සිතතුල නැහැ. මගේ නෙවෙයි කියන හැඟීම නැහැ. මගේ ආත්මය නෙවෙයි ආත්මයක් නැහැ කියන හැඟීම කොහෙත්ම නැහැ. මේක ආත්මයක් වශයෙන් අරගෙන මම වශයෙන් අරගෙන මගේ වශයෙන් අරගෙන කටයුතු කරන යටත් පිටින් සෝමාන්වත් වෙන්නේ නැත්නම් සක්කාය දිට්ඨියවත් නිරුද්ධ කරලා නැත්නම් මේ ආත්මීය සංඥාව ආත්මයක් ඇතයි කියන හැඟීම නැති කරගන්නක ආටවත් එකකමක් නැහැ ඒක සත්‍යයක් ඒක නිසා අඩු වශයෙන් මේ தත්ත්වය තොලී කරගන්නට කටයුතු කරන්නට ඕනේ උත්සාහ ගන්නට ඕනේ ඉතින් මේ ආත්මයක් තියෙනවා නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ සදාකාලික වශයෙන් පවතින කිසිම වෙනසක් තියෙනවොන දුකක් ඇති නොවන ආත්මයක් තියෙනවා නම් අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්නට පුළුවන්. වෙනත් ආගම්වල උගන්වනාදී එහෙම ආත්මයක් තියෙනවා. ඊට පස්සේ මරණයට පස්සේ ඒකත් පිටපස්සේ එහෙමනම් ඒක හොඳයි. නමුත් මේකේ තත්ත්වයම නෙවෙයි මේ ශරීරයේ පංචස්කන්ධයේ නියම තත්ත්වයක නෙවෙයි. මේක අපට ඕන විදිහට පවතින ධර්මයකුත් නෙවෙයි. අපට ඕන විදිහට පවත්වාගත හැකි ධර්මයකුත් නෙවෙයි. හේතුන් නිසා ඇති වේදී හේතුන් නිසා නැති වෙන තියෙන ධර්ම රාශියක් කර මේ පංචස්කන්ධ ලෝකයේ තුළ වෙන කිසිවක් ගන්න අපගේ රූපේ ගත්තොත් එහෙම කෙනෙක් මරණාට පස්සේ නැවත උපදිනවා. තාත්තව සෑම කෙනෙක්ම උපදිනවා. මේ උපදින විට මරණ විට උපදින මරණ විට යම් කෙනෙකුගේ සිතදල මේක මමයේ මගේ කියන හැඟීම තියෙනවා නම් තාත්තව සෑම කෙනෙක්ගේම මේ කියන ධර්මතාව තියෙනවා. මමයේ මගේ කියන හැඟීම තියෙනවා. මේ ජීවකේ ජීවත්ීමේ ආශාව තියෙනවා. තවතවත් ජීවත්ීමේ ආශාව භවය රැඳීමේ ආශාව පවතිනවා. මේ ලෝකයේ සියලුම ධර්ම තමගේ ශරීරයයි බාහිර ලෝකයයි සිතින් අල්ලාගෙන සිතව පාදන කරගෙන පවතිනවා. මේ ලෝකයේ ප්‍රවත්ම ඒකාන්තයෙන් දුක්ඛ මේ කණකින්ද මේ ප්‍රාණයේ පවතින එක දුක්ඛ සමුදයක් කියලා දුක්ඛ දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක්ඛයෙන් යන දුක්ඛ සමුදයෙන් යන කියන ඒ අවිද්‍යාව සිත තුළ පවතිනවා. කර්ම රැස් කරලා තියෙනවා. කුසල් වේවා අකුසල් වේවා යන කර්ම රැස් කරලා තියෙනවා. ඒ කන්න මරණ මොහොතේ එන්නට විරායයන් සිතේ ගලා යන්නේ බවසක්ත්‍ය කෙනෙක් සිත තුළ පවතිනවා. මේ ලෝකේ රැඳී සිටින මේ අපේක්ෂාවාදී මේ කියන කරුණ කෙනෙකුගේ මරණ මොහොතේ සිටතර ප්‍රියාත්මක වෙනවා නම් සිත වේගයෙන් වේගයෙන් ඉදිරි ඉදිරිය නැදි නැදි ගොස් මරණයට පත් වන මේ මරණ මේ මරණයට පත් වන විට ඒ ප්‍රතිසිත අවසාන වශයෙන් නිරුද්ධ වෙනවා සමගම ඒ හාත් ඊට ප්‍රථමයෙන් පැවති ආසන්න කර්මයට අනුකූලව හොඳ දැනකෝ දමන දැනකෝ නරක දැනකෝ ප්‍රතිසන්දිඥා නේදන් තේනවා. ඒ ප්‍රතිසන්ද විඥාන ඇතුළු වුණාට පස්සේ දැන් අපි අර කණින් කියනකොට මම කොටසට දිරුණාම නේම ඒක 10 කොටසකින් දීගෙන පහළ වෙනවා. ඒ 10 කොටස් ඉතින් එන්ටෙන්ඩර් මම කලින් කිව්වේ මේවා වැඩි වැඩි දිනුවෙන් දිනුවට යනවා. මේ ආකාරයෙන් මේ රූපස්කන්ධයේ ඇතුළේ නැති හේතු රාශියක් තියෙනවා. මේ හේතුන් කියනකොට නැවත නැවත ඉදීම සිදු වෙන එක වළක්වන්නට බෑ. මේ හේතු සම්පූර්ණයෙන් නිරුද්ධ කළා නම් මනෝ කෙනෙක් වගේ මනිනකොට මේවා සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තියෙන්නේ එතන නැවත උපදින්නේ නැහැ ඒක බව දන්නවා රහත් වූ කෙනෙක් නියත වශයෙන්. එතකොට එසේ නූ කෙනෙකුට නියත වශයෙන්ම නැවත මරුණට පස්ව පතන කොහො අවසාන සිතට අනුකූලව උපදින්නට සිදු වෙන එක පිළිගන්න. ඒක එක්තරා හේතු මේ පංචස්කන්ධයෙන් තියෙන සංගත. ඊට අමතරව මේ මව පුත්‍රය තුළනා නම් උදාහරණයක් වශයෙන් අපි කතා කරන්නේ මානසික වශයෙන් ඉදලා මම උඹලට ඉදිරියට නම් මේ ඉදී ඉඳලා කන්න කිත්තේතු ආහාර ගැන විවිධ හේතුන් තියෙන මේ හේතුන් අනුව මේ රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර කියන ත්‍රිස්කන්ධය ඇති වී නැති වෙන මේ රූප කොට අපි කැමති වුණා. අනේ මම ලස්සන වේවා කියලා සමන්ට වෙන විදිහට ලස්සන කරගන්න ඕන. අනේ මම කෙච්චුවේවා කියලා මහත් වේවා කියලා එහෙම කරගන්න පුළුවන්. නැත්නම් තමයි මහත් වැඩි මේක කෙච්චුවේවා කියලා සිතට අනුකූල කෙච්චු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමයි උස වැඩි මිති වැඩි ඒ ආකාරයෙන් මේව උස වේවා මිති වේවා දිවසෙන් කතා කරලා සිතලින් අණ කරලා ඒක සබා ගන්න පුළුවන්. කිසිවක් කරන්න දෙයක්මක් නැහැ. සමාය හැම දවසම නිරෝගීව ඉන්න එකම කියන්නේ නේද? ශරීරයේ රෝග නැති නැතුව නිරෝගීව පවතිනවා කියලා කවස් ගන්න දෙයක් එකමකට නැහැ. සමාය හැම දවසම තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඉන්න එක ගැන දෙන්නම තවදාවත් මේක දරාවට පස්සෙන් නැතුව වැඩි විදිහට පස්සට ගන්නේ නැතුව සබා ගන්න එක එකම නැහැ. රූපේ රූපේ පාදී ඔහි ඇති නැති 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 යන ධර්මයක්. මේ පක්ෂයේ හරියට තේරෙනවා නම් මේක මම කියලා මගේ කියලා කෙනෙක් ගන්න මේවා ඇති ඇති නැති නැති යනවා. මේවා මම කියලා මගේ කියලා ගත්තාට පස්සේ සිදුවෙන එක්තරා දෙයක්. මොකක්ද හේතුව මේ රූපේ වෙනස් වෙනකොට මේක ජරාවට යනකොට මේකට දෙද වෙනකොට මේක කෙත් වෙනකොට මාත් වෙනකොට විවිධ පස්වලට පස් වෙනකොට සිත් දෙවිශාල දුකක් ඇති වෙනවා. මේක ස්වභාව ධර්මයක් කියලා හිතලා හරියට අවබෝධ කරගත්ත වෙනකොට මේක ස්වභාව ධර්මයටම නැතිකින් බාහිරකට නිසා කිසිම දුකක් ඇතිවන්නේ. මේවා හුදු හේතුන්ගෙන් හටගත් ආධන සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංතතින් සංඛාරා විභේසන්තිය සත්‍යක පරිදේවනා කියලා අපි දේශනාව පටන් ගත්තා. මේ හේතෙන් හටගත් සංස්කාර ධම්මයයි. මේවා පටන් ගන්නෙම නැත්නම් උපදින්නම මේ සංස්කාර ධම්ම. අපි හිතමු වේදනාවක සුඛ වේදනාවක් ජනිත වෙන දෙයක් ආව සුඛ වේදනාවක් ජනිතයි. දුක් වේදනාව ඇතිකර දෙන හේතුව නම් පස්සපස්ස වේදනාව කියලා මේ සමානක ඇති ආලයි. යම් කිසි ස්පර්ශය නිසා ඒ වේදනාව ජනිත වෙන දුක් වේදනාවක් ඇති වෙන මේ ස්පර්ශය ආවට පස්සේ දුක් වේදනාව හේතුවක් වෙනවා. තමාට ඕන විදිහට ඇති වෙන දෙයක් නෙවෙයි. අනේ දුක් වේදනාව ඉන්නේපා මම කැමති නැහැ දුක් වේදනාව බේනවාට කිව්වට ඉහිම කියලා හිතලා මේ වේදනාව නතර කරගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. වේදනාව හේතුන් ඇති වෙනකොට ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. දුක් වේදනාවක් තේමයි සුඛ වේදනාවක් තේමයි සුඛ දෙක එකටම නොවන අයත් නොවන මදහත් වේදනාවේ තත්ත්වයක් තෝකයි. එතකොට යම්කිසි වේදනාවක් අපි අත්දකිනා නම් ඒ වේදනාව මේ හේතුන් නිසා හටගත් කුස සංස්කාර ධර්මයක් පමණයි. මේ තත්ත්වය හරියට තේරුම් ගත යුතුයි. මේක මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා හිතන්නේ බොහෝ දෙනෙක් ඇඳුම් කරනවා ආස්වා වේදනාවට ආශා කරන විශේෂයෙන් දුක් වේදනාවට සුඛ වේදනාවට ආශා කරන දුක් වේදනාව නැති කර ගැනීමට ආශා කරන දුක් වේදනාවක් හිතනවාම ගැටෙනවා මේ ආදී වශයෙන් කටයුතු කරලා සංසාරයෙන් ගැටගතාගෙන සංසාරයෙන් දුක් විඳිනවා ඒක නිසා මේ වේදනා ඡන්දය සුද්ධ ධම්ම සමුප්පාදං හොඳු සංස්කාර ධම්ම සමූහයක පහළ වීම හැර වෙන දෙයක් නෙමෙයි කියලා අවබෝධ කරගත යුතුයි ඊළඟට සංඥා සංකාර දේව සංඥා සිටිවිලි සංකල්පය සංස්කාර සිටේ මේ සිටිවිලි ගන්න බොහෝ දෙනෙක් කල්පනා කරනවා මන්නේ කියලා මේ පිළිබඳ බැරදි දෘෂ්ටියක් වැරදි අවබෝධයක් බොහෝ දෙනෙක් මේ සිට තුළ පවතින මම අවබෝධ කරගත් දේවල් මම ඉගෙනගත්තු දේවල් මගේ දර්ශනය මගේ ආගම මගේ ඇදහිලි මගේ විශ්වාස මගේ දැනුම මේ ආදී වශයෙන් මේ ඔක්කොම සංස්කාර සම්බේතයක් ධර්ම ඒවා වෙන කිසිවක් නෙවෙයි මේ සත්‍යය හරියට තේරුම් ගත්තොත් මේවා සංස්කාර ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි කියලා කිසිම කෙනෙක් මානෙකට පත්වන්නේ ආඩම්බර වෙන්නේ මේවා කොයි ආකාරයෙන් හොඳ හරි නිවැරදි සිටිනේ මේවා වැරදි සිටිනේ ඒවා කවර සිටිනෙලක් හෝ එවන් ඒවා සංහොදු සංස්කාර ධර්ම ඇති වෙලා නැති යාම පමණයි අපි උදාහරණයක් වශයෙන් කියමු අපි පුත්‍රයන් වහන්සේ ගැන සිහිපත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ගුණ කීපක්. මේවා කීපක් කරනකොට අපි බුදු කෙනෙක් ඉන්නවා කියලා සිතාගෙන කටයුතු කරන විට ඒ බුදුගුණ සිහිපත් කරන විට සමාගයේ සිත තුළ ඒ පිළිබඳ සංස්කාර ධර්ම සමූහයක් ඇති වෙලා නැති වෙලා යාම හැර වෙන කිසිවක් නැහැ. එහෙමනම් සමා අනුව කල්පනා කරන විට බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ අංකචක් මේ සමාගයේ සංස්කාරකම්. එහෙම කල්පනා කරලා බලන්න. අපි දන්නේ ගැන කතා කරනවා පටිච්ච සමුප්පාදය දන්නවා චතුරාර්ය සත්‍ය දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා දර්ශනාඥාන දන්නවා අර ධර්මයේ දන්නවා මේ ධර්මයේ දන්නවා නැත්නම් අභිධර්මයේ දන්නවා මේ ආදී වශයෙන් කෙනෙක් හිතන. මේ ධර්මයේ දන්නවා කියන්නේ මොකක්ද? සමාගයේ සිත තුළ පහළවන්නා වූ සංස්කාර ධර්ම නැර වෙන ධර්මයක් නෑ ධම්මස්කන්ධය කියන්නේ සමාගයේ සිත තුළ පවත්නා වූ සංස්කාර ස්කන්ධය. සංගරණය කියන්නේ මොකක්ද? ඒත් සමාගයේ සිත තුළ සංඝයාගේ ගුණ කියන්නේ මොනවද? ඒකත් සමාගයේ සිත තුළ පවස්න සංස්කාර ධර්ම තමයි. මේ සිතිවි ඔක්කොම තමා විශ්වාස කරන අනෙක් දේවල්. ඔක්කොම සමාගයේ සිතිවි පමණයි. තමා අදහනවා දෙවියෝරුවනි කවුරු හරි අදහන මේ ඇදෙහි ඔක්කොම සිතිවි පමණයි. සත්‍ය දෙයක් ගැන අපි කල්පනා කරන ඒකත් සිතිවි පමණයි. නැත්නම් අසත්‍යෝ මිත්‍යා දේවල් ගැන කල්පනා කරන අපි තම ලෝකයේ දේවල් නාකේ මෙව්වා කියලා ඒක අසත්‍යයක් කියලා අපි පිළිගන්නවා. තව කෙනෙක්ගේ සත්‍යයක් කියලා පිළිගන්නවා. දෙකම දෙදෙනා තුළ පවත්න මේ මොලේ ක්‍රියාකාරීත්වයේ හරියට නිසි පරිදි සිදුනේ නැත්නම් කෙනෙකුට සිතන්නට බෑ. දැන් අපි හිතමු කෙනෙකුට කොමා වෙන කප්පෙකට පත් වෙනා එක. මොනම සිතක්වත් සිතන්නට බෑ හේතුව මේ මොලේ සෛල ක්‍රියාත්මක වන්නේ. මේ සිතෙමිලි මේ හේතු නිසා පහළවන්නේ. අය විශේෂයෙන්ම පස්සපද කියලා කියන සංස්කාර ඇති වීම හේතුවට පස්සේ නිසා සංස්කාර ඇති වෙනවා කියලා. ඒකයි පස්සවලට අමතර මේ මොලේ තියෙන සෛලයන්ගේ ක්‍රියාකාරීත්වය ආදී ස්නායු පද්ධතියගේ ක්‍රියාකාරීත්වය ආදී දෙයින් බලපාන කරුණු. එතකොට එවැනි සිතිවිලි මම කියලා හිතනවා මගේ කියලා හිතනවා. මේක කල්පනා කරනවා. දැන් කෙනෙක් ඔපරේෂන් කරන්න තියෙන ඇති කරා. හොඳට කල්පනා කරන මොකද්ද සිදුවන්නේ කියලා. ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා තියෙන තියෙන සඳහා ඉන්ජෙක්ෂන් එක ලේපලින් යනවා මොලේ සෛල කරා. ඒ මොලේ සිතිවිලි පහල කරන ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නැතර ගියා. ඒ සෛල අක්තිය වෙනවා තාපාංශයෙන් බැලේකට හෝ දවසකට වෙයි බෙහෙත් වල ශක්ති ප්‍රමාණය ගන්න එක වෙනස් වෙනවා. දැන් කල්පනා කරන්න මේ Tamanට ඕන විදිහට හිතන්න පුළුවන්ද මේ සිතිවිලි? අර කොහෙවත් කියන බෙහෙතකට Tamanට හිතන්න පුළුවන් ශක්තිය සම්පූර්ණයෙන් නැති කරනවා. මොකද ඒකෙන් කරන්නේ අර රූප කොටස මොලේ තියෙන රූප කොටස සිතිවිලි රූප කොටස තුළ පවත්නවා සිතිවිලි සිටීමේ ශක්තිය හීන කරනවා. සාකල්පයෙන් නැති කරනවා. මේක ඒ දිශකට. එහෙමනම් කල්පනා කරන්න මේක ඒකාන්ත වශයෙන්ම අංකචක් නෙවෙයි හේතෙන් හටගත් ධර්ම රාශියක් නේද කියලා. මේවා හේතෙන් හටගත් සිතුවිලි මේවා අනිත්‍යයි. මේවයි විතරන්නේ සබ්බේ සංඛාර දුක්ඛ මේ සිතිවිලි ඔක්කොම දුක. ඒ වගේම මේවයි කාක්පන් නම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි අනාත්මයි. විඥානයේ ස්වභාවයක් මෙහිමයි අනාත්මයි. මේවා හරියටම දන්නවා නම් සුද්ධ ධම්ම සමුප්පාදං හුදු සංස්කාර ධම්ම රාශියක්ම නෙමෙයි පවත් ඇතිවන්නේ. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංකතින් පැවතගෙන පැවතගෙන යනවා කියන්නේ මොකද්ද? අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මේ නැවත 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 ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ රූප කොටස් වල සහ නාම කොටස් වල පැවැත්මයි. හරියට ගඟක් දිහා බලලා ඒ ගඟේ නුර අපි ගඟ කියන්නේ ගඟේ පසල අපි ගඟ කියන්නේ ගඟේ ගඟන වතුර ජල ප්‍රවාහය දැකලා ඒක තමයි අපි ගඟ කියලා සාමාන්‍ය සංඥාවකින් හඳුනාගන්නේ. මේ ගඟේ ජලයේ වහ වහ පහළට පහළට ගමන් කරනාස්සේ අපගේ සිතිවිලි සාක්ෂිය වහ 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 බිනි 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 යන අනිත්‍යද යන මේවා හේතුන් නිසා ඇති නැති නැති යන ධර්ම මේවා හුදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් කර අර ගංගේ පැවැත්ම කියන්නේ ජල කඳ පහල පහත ගමන් කිරීම. ඒක හරිය නරක කියලා කියන්න දෙයක් නැතුව ඇති මේ සුදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම කුයි මේ ජීවත් වෙනා කියන්නේ. රූපස්කන්ධය සංස්කාර කොට නාමස්කන්ධයේ සිත සංස්කාර කොට. ඒ සංස්කාර ධර්ම රාශියේ නාම වේවා රූප වේවා උහි ඇති නැති 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 අපි කොයි ආකාරයෙන් හිතුවත් එක්කද මම කියලා හිතුවත් එකයි මගේ කියලා හිතුවත් එකයි මම නොවේ කියලා හිතුවත් එකයි මගේ නොවේ කියලා හිතුවත් එකයි ආත්මයක් කියලා හිතුවත් එකයි ආත්මයක් නෙවෙයි කියලා හිතුවත් එකයි කවර ආකාරයෙන් හිතුවත් ප්‍රශ්නයක් නෑ මේවා මේ හේතු නිසා මේ නාම රූප ධර්ම මේ ආකාරයෙන් ඇති ඇති නැති නැති යන සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංකටින් සංඛාරයන්ගේ පැවැත්මයි මෙතන තියෙන වෙනසක් නෙවෙයි මේක නැති වෙනවා දැන් මේ ආනන්‍ය මරණයට පස්සේ මොකක්ද මේ හේතු නැගේ සංඛාරා විභවිස්සන්ති මේ සංස්කාර ධර්මයන් නැතිලක් දුන්නු අනිකේශයක් නෙවෙයි මේ தත්ත්වය හරියටම තේරෙනවා නම් තමයි අපේ අපි සැප වේදනාවක් බලාපොරොත්තු වෙන සැප වේදනාව ලබන්න ඕක නැති වෙන. ඕක ඕකට අපි දුක් වෙනවා නම් අපි මොනවද? මොකද හේතුව? මේ සංස්කාර වල ස්වභාවය ඇති වෙන නැති වෙන එක. නැතුනේ මොකද්ද? සමන් නෙවෙයි. සංස්කාර ස්කන්ධය වේදනා ස්කන්ධය. සමන්ගේ රූපය අපි හිතමු දැන් මහතර ඉන්න ලෙස වෙලා කෙච්චිලම් බයෙන් ගත්තා වගේ ඇදලා පැටලෙනවා. නැත්තම් ජරාවට ගිහලා දැන් මේ කන්නිට පණ රැදී මහල් තත්ත්වයට පස් වෙන. මේ නැතිව මොනවද? සමන් නෙවෙයි. රූප සංස්කාර ධර්ම නැතිවෙන්නේ සංස්කාර ධර්ම. තමන් වේදනාව නැතුණත් එහෙම සංඥාවක් නැති තමන් ගෙතන තමන්ට මතක නැහැ තමන් ඉගෙන ගත්ත දේවල් දන්නේ නැත්නම් තමන්ගේ දර්ශනය වල විවිධ දේවල් සංස්කාර මේ මොනවද ඇති ඇති නැති නැති යන දේවල් නෙවෙයි කිසිම ආකාරයක් නැහැ අගයක් නැහැ ස්වභාවයක් නැහැ ඇති වුණා ප්‍රයත්න නැති වුණා එහෙමනම් ඒක ඔක්කොම සිස්සක ධර්ම මේ තාක්ෂණ හරියට තේරෙනවා නම් මේවා නැති වෙන්නේ හුදු සංස්කාර ධර්මයන් සංස්කාරාවිභවිස්සන්ති සංස්කාරයෝමයි නැතිවන්නේ මේක හරියට දන්නවා නම් කෙනෙකුට තේරෙනවා නම් කෙනෙකුට සත්‍යකා පරිදේවනා එවැනි කෙනෙකුට කවරනම් දුකක් ඇති වෙයිද කවරනම් ශෝකයක් ඇති වෙයිද කවරනම් පරිදේවයක් ඇති වෙයිද ඒ ශෝක කිරීම පරිදේව කිරීම දුක් කිරීම දුක් වීම නැත්නම් ඒ පිළිබඳ සංඛාපේත සංඛාපත් වීමක් වෙන සිටි විදිහට වෙනවා නම් ඒවත් මොනවද සුද්ධ සංඛාර සුදු සංස්කාර ධම්මේ කියලා නැතිනම් මේක හරියට දැක්ක මේක හරියට දකින්නට පුළුවන් නම් මෙතන වෙන කිසිවක් නැහැ මේ සුත් සංස්කාර ධර්ම රාශියක් ඇති යති නැති නැති යනවා හැර වෙන කිසිවක් නැහැ කියලා මේක දෙලි ඇලීමක් ඇතිවන්නේ නැහැ බැඳීමක් ඇතිවන්නේ නැහැ ශෝකයක් දුකක් පරිදේව සංසාරයක් දෙයක් ඇතිවන්නේ නැහැ ඒ වගේ කාන්තාවක් වෙන සංස්කාර ධර්ම කියලා වැටෙනවා මෙහෙම වැටෙනම හරියට වැටෙනවා නම් වටහා ගන්නට පුළුවන් නම් එහෙනම් සිත සම්පූර්ණයෙන්ම සීති භූතෝ නිබ්බුතෝ සීතල වෙනවා නිමෙනවා නිසල භාවයට පත් වෙනවා මා කියන්නේ මේ ඉන්න හැමදෙනාම මේ තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා. නමුත් මේක හරියට කළොත් හරියට අවබෝධ වුණොත් මේ සත්‍යය හරියට තේරුණොත් මේකෙන් අපිට පුළුවන්කම ලැබෙන අසිත ශාන්ත භාවයට පත් කරගන්න නිසල භාවයට පත් වෙනවා. මේ ධර්මයේ හරියට අවබෝධ කරගත්තොත් ඒක ධර්මයේ ජීවිතයට එකතු කරගත්තොත් ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. කිසිම බයක් නැතුව කිසිම සැකයක් නැතුව කොසම ශෝකයක් දුකක් සිතට වැඩි කරගන්නේ නැතුව මේක තමයි සංස්කාරයන්ගේ ස්වરૂපය කියලා තේරුම් ගන්න. මේ සංස්කාර ධර්ම ස්වභාවය ධර්ම ස්වභාව ධර්ම ස්වභාව ධර්මයේ තමයි අපි බාර කරන මම කියලා ගන්නෙ මගේ කියලා ගන්නෙ මගේ ආත්ම කියලා ගන්නෙ තමයි උසන්නේ මම නොවන මගේ ආත්ම නොවන මේ පුදු ස්වභාව ධර්ම ස්වභාව ධර්මමයි කියලා වටහා ගන්න. එහෙම වටහා ගත්තොත් එහෙම ඇත්ත වශයෙන්ම නැති වෙන සාන්තිය මෙකේ කියලා කියන්නට බෑ. මේ පංචස්කන්ධයේ එක්තරා අවස්ථාවක් අනාත්ම ස්වභාවයේ තව එකක් තියෙනවා මෙහා කැමති නෑ. මේක අසුබයි කියන්නේ. මේක සමතර මේක ශූන්‍ය ධර්මයක් කියලා කියන්නට තියෙන මේ විස්තර ගන්න දැන් කාල වේලාව අවකාශ දෙන්නේ නැහැ. හරි මේ දක්වා කියන ධර්මයේ සාරාංශය මේ ඇයි මම ප්‍රකාශ කරන්නේ. මරණ ගැදරකට ගියාට පස්සේ මෙවැනි මන්දර ධර්ම දේශනාවක් අහන විට තමන් කල්පනා කරනකොට තමන්ට මේ තත්ත්වයට පත් වන්නට සිදු වෙනවා. ඒ කියන්නේ නම් මට අතහැර දාලා යන්නට වෙනවා. එහෙම අතහැර දාලා යන්නට වෙනවා නම් මේව කෙරේ මේ තමන් ඇසුරු කරන ආයකේ නැත්නම් තමන්ගේ වස්තුව කෙරේ ඇලියදී බැඳි බැඳි සිටීමේ ඇති රක්ෂය මොකද්ද කියලා. ඉතල කල්පනා කරලා බලන්න ගිය ආත්මයයත් මිනිස්සු වශයෙන් ඉදිරියට කියන. ගිය ආත්ම වැරෙනකොට ගිය ආත්ම තිබ්බ ඒවා ඔක්කොම ඒ දාලා නෑ. ඒ හිටපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ ගෙවල් දොර ඒක තමයි යන්තම් දේවල් තිබුණා. ඒ එම් පිටින් දාලා ආවේ. මෙහාට එනකොට කිසිවක් ගිනාවේ නෑ. දැන් මෙතන ඉන්නවා කච්චා. මේ ඇසුරුවක් ගෙන දාලා නෑ. මේ සත්‍යයේ තේරුම් ගන්න. මේ වගේ ඇලීම බැඳීම අනවශ්‍ය ආකාරයෙන් තියෙන මේ බන්ධනේ අයින් කරගන්නට මේ විදිහට සිටීම තුළින් පුළුවන්කම ලැබෙනවා. එහෙම කරනවා කියලා මේ කල්පනා ගන්න එපා. මේවත් බලකන්න එපා, ගරු කරන්න එපා එක. අනිවශ්‍යම ආදරෙන් කතා කරනවා, දරුත්වයෙන් කතා කරනවා, සැලකිලි ඔක්කොම කරනවා, කල්යසියම දේවල් කරනවා. නමුත් අවබෝධයෙන් ඒක කටයුතු කරනවා. ඒකයි අපි බලන්න කැමති. ඉතින් මේ මරණයෙන් පස්සේ නාට පස්සෙ තමයි ශරීරයේ රූප, පඨවි, ආපෝ, තේජෝ, වායු කියන ධාතු කොටස් අතර බාහිර ධාතු අතරට පරිවර්තනය වෙනවා කියන එක. ඒකයි දෙවන එක. ඉතින් මේ පරිවර්තනයේ යාම හරියට සමාධි මාත්‍යිතකින් ප්‍රඥා මාත්‍යිතකින් දැක්කොත් එහෙම ඒ දෙකේම තියෙන ඒකාන්ත රසයෙන් සිත හිස් භාවයකට පත් කරගන්න පුළුවන්. නිසා සමාධියකට කරගන්න පුළුවන් බෙද. විපස්සනා සමාධිය නැත්නම් විමර්ශන සමාධියකට කරගන්න පුළුවන් කියලා ඊළඟට අපි ප්‍රකාශ කළේ. සතරිය සාරාතන් මහන්සේගේ 13 මහන්සේලා පෙන්න ලැබුතර ගන්නන් මහන්සේ ප්‍රකාශ කළ පාඨයේ ඉදිරිපත් කළ ඒකෙන් අපි අදහස් කරන්නේ ශරීරයේ 13 අතරගේ නිම්මෙදී දැන් මේ කාර්යයේ පුද්ගලෙක් ගන්නට කිසිවක් නැහැ කියන්නේ. ඊට පස්සේ අපි ප්‍රකාශ කරන්නේ දැන්කත්ණ්ඩේ යථාර්ථය තේරුම් ගන්නට ඕන යථාර්ථය මොකක්ද අර කලින් කියපු හිස්භාවයේ අනතරය මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ වගේම අසුබයි කියන එක. මේ අනිත්‍යභාවය ගැන කතා කරලා දුක ගැන කතා කරලා අනාත්මය ගැන කතා කරලා අසුබය ගැන අපි කතා කරේ නැහැ. මේ අනාත්මය ගැන කතා කරනවා අපි ධර්මදේශනාවට ලැබුව මාත්‍රකාව විස්තර කළා. මොකද බුද්ධ සංස්කාර ධර්ම සමූහයක්මයි ඉපදෙන්නේ. සංස්කාර ධර්ම සමූපයක්මයි පවතින්නේ. සංස්කාර ධර්ම සමූහයක්මයි නැති වෙන්නේ. දෙන්න කිසිවක් නැහැ. ඒක හරියට තේරෙනවා නම් කිසිම දුකක් ශෝකයක් මොනක්වත් දෙවන්නේ නැහැ කියලා ඒක ප්‍රකාශ කළේ. මේ මනාලියට අවබෝධ වුණොත් එහෙම අපගේ සිත තුළ පවත්නා වූ අනාත්ම ආකාර බැඳීම් අයිබ කරගන්නට පුළුවන්. ලෝභ ආදී ක්ෂේත්‍රම් ඇති කරගන්නට පුළුවන්. මේවා නොදක් මෝඩ කසිත තුළ ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ උපාදාන කරගෙන බඳාගෙන සංස්කාර ලෝකේ ගෙනිලා දුකින් දුකට පස්සන්නේ සංසාරයෙන් සංසාරයට ගමන් කරන්නේ භවයෙන් භවයට යන්නේ. එතෙ සසර දුකින් දුකට පස්සේ මෙතෙක් කල් සංසාරයේ පුරා ආවා තමදුරට සිතේ මෙහන්නට වන ඔය යන ගමන ඔය ආකාරයෙන්ම යන්නේ. එහෙම නැතුව මේ බාහනක සංසාරයෙන් මිදලා නිවන සංසීමට අවස්ථාවක් අපේක්ෂාවක් තියෙනවනම් මේ ආකාරයෙන් කටයුතු කරන ඒ සඳහා තමයි මන්දක් හෝ විදර්ශනා භාවනාවක් කරේතුවන්නේ. ඉතින් මේ ආකාරයට නම් කැමති කෙනෙක් සිටේ නම් එවැනි භාවනාවක් කරන තැනකට බොත්තෝ දැන් කියන සුදුසු කෙනෙකුට උපදෙස් ලබා ගන්න මොහොතේ භාවනා කරලා මේ පංචස්කන්ධයේ ලසාලෝ සතහතත් යථාපරිදි අවබෝධ කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා තේරුම් අරගෙන මේ පංචස්කන්ධ ධර්මයේ පවතින සාක්කල්ම දුක හිතන පවතින මේක තමයි දුක්ඛ සත්‍ය වෙන කිසිමක් දුක්ඛ සත්‍ය කියලා ගන්න දෙයක් නැහැ කියලා පස්සෙන් අවබෝධ වීමෙන් පසුව මේ පංචස්කන්ධයේ පවතින්නේ ප්‍රාණයේ පවතින නිසා පණකෙන්ද පවතින නිසා මේ පණ නැත්තම් කිසිම දුකක් මේ ශරීරයේ දෙපිට ඇතිවන්නේ නැහැ. ඒක නිසා දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සමාන්නේ පණ පිට බොහෝ දෙනෙක් තමන්ගේ පණත් හරි මාසෙ මොකටද මේ ආශා කරන්නේ? දුක්ඛ සමුදය සත්‍යයට මේ ප්‍රාණය පවතින යම්කිසක් නිසා නෙවෙයි. තමා මේ ලෝකයේ පහළෝ කර්ම ශක්තිය පවතින නිසා කර්ම ශක්තිය නිසා දුක්ඛ සමුදය. මේ කර්ම ශක්තිය ඇතුළේ අංකිසක් නිසා නෙවෙයි කර්ම ප්‍රභවයේදී රැස් කළා ඒවත් නිපත් ඒක දුක්ඛ සමුදය. මේ කම්ම රසකලේ අංකිකයක් නිසා නෙවෙයි මේවා දුකක් කියන මේවා දුක් ඇති වෙන හේතුව මේවා නැති වීමත් ධර්මය ආදී ඒවා ගැන අවබෝධයක් නැති අවිද්‍යාව නිසා මේ අවිද්‍යාවෙන් හේතුව තණ්හාවෙන් හේතුව කටයුතු කිරීමෙන් තමයි මේ ගමන මේ ආකාරයෙන් ඇති වෙන්නේ මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. ඒක නිසා මේ ධර්මයන් යථාපරිදි අවබෝධ කරගන්නවා නම් මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් අවබෝධ කරගන්නවා නම් ඒකාන්ත වශයෙන්ම ඒක තමයි මාර්ග සත්‍ය කියන්නේ මේ මාර්ග සත්‍ය ලැබීමෙන් තමයි කවදාහක් දවසකදී මේ සංස්කාර ධර්මයන්ගේ චිත්ත විරේත භාවයට පත් කරන අමාමානීය සම්සිද්ධීමට වාසනාවක් සත්‍ය උදාවන්නේ එසේ මොද සමට වාසනාවක් සත්‍ය උදාවේවා කියලා ආශිර්වාදනය කරමින් ප්‍රාර්ථනා කරමින් මේ පිළිදේශනාව අපි මෙතනින් නිම කරන්නම්. දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්නට අවස්ථාව ලබා දෙනවා ඊළඟ දහර පමණ.